අපිට නෙවෙයි කොහෙත්ම හටගෙන නෑ.
ඒකයි නිරෝධය.
හටගෙන නෑ කියන එක තමයි නිරෝධය. ඉපදිලා. හේතු යෙදෙනකොට හටගත්තා කියන්නේ හේතු තියෙනවා ඵලයක් තියෙනවා. හටගෙන. සමුදේ යෙදුම් නැත්නම් එහෙම අපිට කතා කරන්න බෑනේ. තේරුණා? අන්න ඒ தත්ත්වේ තමයි නිරෝධය කියන්නේ.
එතකොට ඒ කියන්නේ හටගත් දෙයක් තුලින් ඒ හට නොගැනීම කියන කාරණාව දැකීම තමයි නිරෝධය.
ඒක නෙවෙයි කියලා මම කියන්නේ. අපි කතා කරන්නේම හටගත්තු දේ නැතිවීම අරම ඒවා ටිකක්නේ. ඒක ඒ දන්න එක පැත්තක තියන්නකො.
ඒ එහෙම නැතුව හට නොගත් බව.
හට නොගත් බව තමයි නිරෝධය කියන්නේ. සමුදේ එදිලා නැහැ කොටින්ම කිව්වේ. සමුදේ එදිලා නැත්නම් ඉදිරිලා නැහැ.
මම අහන්නේ දැන් එතකොට ඒ නිරෝධය දැකීම
නැත් දැකීම නෙවෙයි මේ කතා කරන්නේ. නිරෝධය කියන්නේ
ඒක. ඒ ස්වභාවය.
ඒ ස්වභාවය ඒක දිහා.
හට නොගත් බවද හට නොගන්නා බවද?
හට ගැනීමක් නොතිබුණා හරි පිළිුණ නැහැ. හට ගැනීමක සතහනක් නැති බව. හට ගන්න බව.
දිලා නැහැ. උපදිච්ච
නොඋපදිච්ච බව අතීතයට යනවා මට නොගන්න බව අනාගතයට.
ඒ දෙකම නැහැ මේ. දෙකම
තිබෙන්නේ.
මම කතා කරන එකක්වත් නැහැ නිරෝධය කියන්නේ. මොකද හටගෙන නැහැ. තේරුණා? ඒ කියන්නේ සමුදේ යෙදිලා නැහැ.
නිරෝධය කියන්නේ ඒක අසංගතයි.
අසංගතයි. සකස්සෙලා
නැහැ. සකස්සෙලා නැහැ.
ඒක තමයි නිරෝධය. නිරෝධය හරියට තේරුම් ගන්නවා. අපි දකින එක වෙනම කතාවක්. ඒක නෙමෙයි. නිරෝධය කියන්නේ මේකයි. සමුදේ යෙදිලා නැහැ. හරි. පටිච්ච සමුප්පන්න භවයේ තියෙන්නේ නස්මින් සති ධනෝති නස්මින් අසති ඉදන් නහෝති කියන ස්වභාවය. නහෝති කියන්නේ හටගෙන. මොන ඔතන ඔතන හරි දියුම් තැනක් ඔය.
එතන විස්තර වෙන්නේ ඔය කියන නිරෝධය නේද?
ඔක තමයි නිරෝධය. අපි නිරෝධය කියලා වෙන විස්තර අපි දානවා මිස නිරෝධය කියන්නේ හටගෙන නැති බව.
ඉමස්මින් අසත්‍ය ඉදන් නහෝති කියන කාරණාව තුල තියෙන්නේ ඔන්න ඔය නිරෝධ ස්වභාවය.
ඒක තමයි නිරෝධය. පටිච්ච සමුප්පාදේ නිරෝධය කියන්නේ මේ ටිකල් දිනේ හේතු තියෙනකොට පලක් තියෙනවා. හේතු නැත්තම් කතා කරන්න බෑ. තේරෙනවද? ඔය
නැත්තම් අපි කියන හේතු නැත්තම් නැහැ කියන එක අපි සාස්ෘතයි.
ඒ අපි අර්ථ දක්වපු නිරෝධය.
අපි එතන මේ පරිසම්පාදය නෙමෙයි අපි එතන උත්තේජයට ගිහිල්ලා.
අපේ අදහස්.
නැති බවකට ගිහිල්ලා.
නැති බව නෙවෙයි නිරෝධය. හරි. හරි. ඔතන හොඳට තේරුම් ගන්න ඕන තැන. ඒ කියන්නේ නිරෝධය කියන එක පේන දෙයක් නෙවෙයි. නැතිවීම අපිට පේනවා. සද්දේ තියෙන නැතිවීම. පේනවා කියන්නේ දැනගන්න. නිරෝධය කියන එක එහෙම කතාවක් නෙවෙයි.
නිරෝධය කියන්නේ අසංකත බව ප්‍රඥාවෙන් අත්හොටින්
කියන එක. කොටින්ම මේ ආයතන හයට ගෝචර නැහැ නිරෝධය. නිරෝධය ගෝචර වෙන්නේ ප්‍රඥාවට.
ප්‍රඥාව තුලින් නිවන දැකීම.
ඒක සාක්ෂාත් වෙනවා කියන එක. සාක්ෂාත් කියන්නේ අවබෝධ වෙනවා මිසක් මේ ආයතන වලින් දකින්නව නෙවෙයි. මනසෙන්වත් දකින්නව නෙවෙයි. අපි කතා කරන්න හදන නිරෝධේ ගොඩක් වෙලාවට මේ අද්දක්කය. ආමන්න නිරෝධය අද්දක්ක.
ලෝකේ තියෙන නිරෝධය. ඒක
විපර්යාසය.
ඒක නෙමෙයි මේ ආර්ය දර්ශනය. අනේ ඔක තේරුම් ගත්තොත් මේ ප්‍රශ්න ටික ලිහෙනවා. අපි මේ තර්ක කරන්න දෙයක් නැතිනවා. දැන් තන ඔය ස්වභාවය දැන් මම අර මුලින් දාම අර උපමාවෙන් ගන්නේ ඕක අර බල්ලගේ වතුරේ ඉන්න බල්ලා කියන එක. බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්නවා. හරි හේතු යෙදුනා හින්ද. අපේ මානසිකත්වයට හේතු යෙදිලා නැහැ. අර බල්ලෙක් අපිට උපදිනවා. හටගන්න. හට නොගන්න ස්වභාවය තමයි නිරෝධය. එතකොට සමුදය යෙදෙනවා. දැන් ඇති වුණා නැති වුණා කිව්වොත් ඇති වෙන්න නම් සමුදය යෙදෙනවා.
නැතුණකෝ
දෙකම ලෝකේ දෙකම
තමයි කෙනෙකුත් ඉන්නවා ඔක්කොම ටික සම්පූර්ණ.
ඔව්. නැති වුණා කිව්වොත් අපි දෙයක් ඉතුරු කරගෙන අර ප්ලේන් එක නැති වුණා. ඒ රද්දේ නැති. ඒ රද්දේ ඉතුරු කරගන්න.
නැතිදේට සාපේක්ෂව.
නැති වුණා කියන එක තමයි අර නැති බවින් උපද්දේ. නැති ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන්නේ. නැති ප්‍රත්‍යයෙන් අපි අහුවෙන. ලෝකයට. නැති වුණා එකට අහුවෙලා. දැන් නැහැ. නැති වුණා එක තියෙනවා. එන්න. කොണ്ട ඒක ලෝකෙට අයිති කියලා තේරුම් ගන්නවා. ඔක තමයි අර කච්චානගත එකේදී දෙන්නන්නේ අර සමුදය නිරෝධය දකිනකොට අර දෘෂ්ටි දෙක කැඩෙනවා කියන්නේ. අත කියන දෘෂ්ටියට හිතියනම් මේ නිරෝධය දකිනකොට අත කියන්න බෑ. නැත කියන එකක හිතියෝ හට ගන්න හැටි දකිනකොට නැත කියන්නම්. ඒ දෙකම අහුන වෙන තැන තමයි මේ නස්මින් දෝපී දන්නෝති නස්මින් අසුපී දන්නෝති කියන ධර්ම. මේ නැත්තම් මේ වෙන්න බෑ. ඒතරට මේ කියන වචනේ යෙදෙන්නේ නෑ. මට අපිට කතා කරන්න බෑ එහෙම කියන්න තු. ඉපදිලා නෑ. ඒ වයින් අපිව නිරෝධය. වතුරේ බල්ලගේ ඇත්ත ස්වභාවයේ වතුරේ බල්ලේ කවදාවත් උපදින්නේ නෑ. උපද්දනව නම් උපද්දන්නේ මෝඩ ගම්ම.
ඉතින් ඉපදිලා නැහැ කියනකොට අපි ඉපදිච්ච දෙයක් සහ ඉපදෙන කාරණාව කියන එකයි ඔක්කොම එකම.
ඒ අදහස නැතුව කියනවා.
ඔව්. නැත්නම් අපි ඒත් අහුවෙනවා.
ඒත් අහුවෙනවා. මේක ඉපදිලා නැහැ කියොත් මේකට
අහුවෙනවා.
බුදෝදේදී ඒ වචනේ තේදෙන්නේ නැහැ අත්තම.
ඔව්. ඉපදීම කියන එක දෙයක් එක්ක හම්බෙන දෙයක් නෙවෙයි.
අනේ ඒක තමයි අර නක්ති ප්‍රත්‍යයයි අවිගත ප්‍රත්‍යයයි කියලා ඔය අභිධර්ම
කියන්නේ.
ඒ දෙකෙන් ඒකට අහු. අපේ වචන කියන්නේ ඒක තව ගැඹුරු වෙන හින්දා.
නැත්නම් අපිට ඕක ගැන කතා කරන්න බෑනේ. ඉතින් ඕකටවත් මේ වචනය පාවිච්චි නොකරොත් නමුත් ඒ වචනේ හරියට අල්පවත්ව පාවිච්චි කරනවා.
වචනේ අපිට වෙලා තියෙන්නේ අපි ලෝකෙට අයිති පැත්තෙන් ඕක දාගන්න.
දාගන්න.
ආ මේක නැති වෙලා ඇතිලා නැති වුණා. ෂණිකව ඇතිලා නැති වුණා. දැන් එතෙන්ට ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. ඒකේ පෙරණති දීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන්නේ. ඔතන තාම ආර්ය දර්ශනේ නෙවෙයි. එතනින් එන අවබෝධය තමයි පෙර නොතිබීම හටගත්තා නම් අතීතය ගැන බලල වැඩන්නේ. අතීතය තිබුණා නේ. ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් මේක අනාගතය ගැන බලල වැඩන්නේ. ඔන්න ඔතෙන්ට එන්න විතරයි ඒක දකින්න.
ඒක මජ්ජේ සූත්‍රයේ ඒකමද විග්‍රහ වෙන්නේ නේ.
මජ්ජේ
සූත්‍රය මැද නොයලුණු මැද වෙන්නේ.
මැද ගැන කතා කරලා නෑ තව. ඒකයි මම කියන්නේ. අතීතය ගැන කතා කළා පෙර නොතිබීම හටගත්තා. අනාගතය ගැන කතා කළා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් ඒකෙන් තේරුම් ගන්න අතීතේ හොයලා වැඩකුත් නැහැ. අනාගතේ බලලා වැඩකුත් නැහැ. තව ඉතුරු ටික එන්නම තියෙනවා. වර්තමාන. එතෙන්ට තමයි දෙන්නේ වර්ධේ කරත් වේවි දෙන්නේ මේ වර්තමාන. කච්චුප්පන්න යෝධම්මන් කරන්න වැඩක් තියෙනවා. තත්තත්ව විපස්සය. එතන තව විදර්ශනා ගලේ නැහැ. අර අන්ත දෙකෙන්
කෘත්‍ය තියෙනවා.
කෘත්‍ය තියෙනවා. නමුගත කයට වෙන්නේ ඔතන නවතින. අතීතෙත් නෑ අනාගතෙත් නෑ වර්තමානේ විතරයි කියලා එතන නැවතිලා. එතන කෘත්‍ය කරන්නේ. බුදුදහම වෙනස් වෙන්නේ නැහැ. වර්තමානෙත් නිකම් බලා ඉන්න නෙමෙයි වර්තමානේ කරන්න වැඩක් තියෙනවා. තමයි දර්ශනය කරන්නේ. තත්ත්වත් විපස්සය. අච්චුප්පන්න යෝදම්ම වර්තමානේ ධර්මතාවයක් තියෙනවා නම් එතන විදර්ශනය කරන්න කියලා කියනවා. කබ්දේ විදර්ශනය කියන එක තමයි අන්න මාර්ගය. මෙතෙන්ට එනකම් සමතයක් ඇත්තට. ඇතිලා නැති වෙන කතාව සමතය. සමතෙන් අපි
ලෝකේ ක්ලියර් කරනවා විතරක්
නෙවෙයි ලෝකේ ක්ලියර් කරනවා. අතීතේ අයින් කළා අනාගතේ අයින් කරනවා. කරන්න ඕන වැඩේ තව කළේ නැහැ.
ලෝකෝත්තර වලට අතුල් වෙලා නැහැ.
අතුල් වෙන්නේ නැහැ. මොකද වර්තමානයේ දෙපැත්ත බෙදීම තාම තියෙනවා. මේ හටගත්ත මොහොතේදී අමත්තිද්දා දෙයක් තියෙනවා. ඒක්ෂණය. එතන මුලාව තියෙනවා තමයි අවිද්‍යාව තියෙනවා. ඒකයි අර උපේක්ෂාවට ආවට අවිඥානුසය තියෙනවා. උපේක්ෂාව තියෙනවා හැබැයි ආර්ය දර්ශනේ නෙවෙයි.
ලෞකික උපේක්ෂා.
ලෞකික උපේක්ෂා. ඒ සෑහෙන දියුණු සාමාන්‍ය එක බලනකොට කෙලෙස් තුනක් තියෙනවා. හැබැයි තාම සත්‍ය දැක්කේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය දැක්කේ නැහැ. පටිච්ච සම්පන්න බව දැක්කෙත් නෑ. දැනගත්තු එකම දේ ඔය අතීතෙත් නෑ අනාගතෙත් නෑ කියන එක විතරයි. මේ ක්ෂණේදී මුලාව හිතුවා. නෝකමගේ දැන් ගිය අංගහරුව දසාකච්ඡාවේ අරුව අදල්ලක් තමයි. එක්කෙනෙක් කෙරුවා කියති දැන් මොනා කිව්වත් ඔන්න මට දැන් මල් වාස්සක තේ. ඊළඟට ඇඳක් වේ. ඊළඟට අපි හිතමු ෆෝන් එක දැනගන්න. දැන් මේ කරුණ තුනේදී දැන් පළවෙනි එක මල් වාස්සක නැති වෙලාමයි ඊළඟට ඇඳ බලන්න. හරි ඉතුරු නැතුවම නැති. ඊළඟට ඇඳ ඉතුරු නැතුවම නැති වෙලා තමයි ෆෝන් එක දැනගන්න. ඒ හිත හැදෙනකොට අර හිත එකක්වත් නැහැ නිරුද්ධ වෙලා. හරි. දැන් එතකොට මේ තුන සිද්ධි තුනක් හින්දා තනි මම එකක් වෙන්නත් බෑ. එතකොට අර සිද්ධියේ මම ඇතිලා නැතුණා, මේ සිද්ධියේ මම ඇතිලා නැතුණා, මේ සිද්ධියේ මම ඇතිලා නැතුණා. හැබැයි ඔය ටික දැක්කට අපේ අර කොහෙද ඉන්න නිකන් ලොකු මම කෙනෙක් ඉන්නව නේද කියලා.
කෙනෙක් ඉන්නේ.
ඒක තමයි හරි ලස්සනයි.
කෙනෙක්ස පැවැත්මක තියෙන කරුණ ටික.
ඔව්. නෑ අර සිද්ධිය කියලා නැති වෙන බව අපි දන්නවා. මේ 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 කෙලස් දුරු වීමක් වෙලා නැහැ. ඇතිවීම නැතිවීම. ඒක එතන ඒක හරි ලස්සනයි. ඔන්න අතෙන්දි පේනවා ඒක හොඳට හොඳ ඇතිවීම නැතිවීම කොච්චර දැක්කත්.
ඒක මාර්ගයට මේ මාර්ගේ වැඩි මාර්ගේ වැඩිලා නැහැ. මාර්ගේ වැඩිවීමට උපකාරයක් වෙලා නැහැ.
ඔව්. මොකද අන්තිමට බලනකොට අර ಜಾති තුනම ඇතිලා නැති වුණා තමයි. ඒ වුණාට මල් වාස්සක ඇඳ ෆෝන් එක ওই තුනම දැනගත්තේ කොහොමද? මම එහෙමම
බබ තවත් ඉස්සුවිෂල. අරක දැනගත්ත මම තමයි මේක දැනගන්නේ. ඔව්. මම වැඩි වෙලා
ඇති වෙලා නැති වෙච්ච බව දැනගත්තු මම ඉන්නවා. තේරුණාද? ඒකයි ඒක විදර්ශනේ වෙලා නැහැ කියන්නේ. අතන වෙලා තියෙන්නේ පූර්ව කෘත්‍යයක් විතරයි. එතකොට කොහොමද උත්තර නිරක්ෂණයට හරවන්නේ? අතන තමයි ඊළඟට එනවන පච්චුප්පන්න යොදන්නත් අත්තරත් ඒකත් ඒකර වර්තමානයේ ධර්මතාවයේ තියෙනවනම් දර්ශනය කරන්නේ කොහොමද කියන එකට අපිට එන්න වෙනවා. දැන් අපි අදහසන්නේ බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ?
ඔබට අපේ හාමුදුරුවනේ උපනිෂද් සූත්‍රයෙන් දෙනවා නේද? මේ බුල 77න් අතීතයේ හේතුන්ගෙන් ඒ නැහැරන් නැතුණා.
දැන් ඒකක් දැන් ආයේ අතීතයි වර්තමානයි අනාගතයි ඕවවන්නේ බෙදන්නේ. ඒකත් වඩා සරලයි. දැන් බුදුහාමුදුරුවෝ එකම මාර්ගය කිව්වේ මොකක්ද? කාය පරසංච සතර සතිපට්ඨාන. දැන් වර්තමාන මොහොතේ අපි සතර සතිපට්ඨාන කරුවා. නැත්නම් කවදාවත් කරුවා. මේ නේක්ෂන් මේ තත්තත් විපස්සතියේ ඒක වෙන්නවා. මාර්ගේ වැඩෙන්නේ නැහැ. මාර්ගේ වැඩුන්නේ නැහැ කියලත් අපිට පැහැදිලි නෑ. නේද? මාර්ගේ හොයාගන්න වෙන්නේ සතර සතිපට්ඨානේ. නැත්නම් රෙස්ටන්ගේ මාර්ගය.
ඒ තුනම මේ මාර්ගයේ තුල තියෙනවා නම් තුනක් හැටියට හම්බ වෙන්නේ
නැහැ. වෙන්නේ කියන කාරණා. නිරෝධ තුනක්. තුනක් විදිහට හම්බ වීම කොහොමදත් අපි එක සිද්ධියක වර්තමානයේ පච්චුප්පන්න වෙලාවේ. තත්තත්ත විපස්සති එක කළාද? ඒක මොකද්ද කියලා නිහවා ගන්න. කද්ද මෙතන නිදර්ශන. එතෙන්දි යන්න බලන්න. ඒ ක්ෂණයක් ගත්තොත් දැන් මල්වස්සක දකින්නට හරි, අදත් දකින්නට හරි. ඒක සිද්ධියක්. වර්තමානයේ කරන්න වෙලේ හොයාගන්න ඕනේ. ඒතකොට ඒ සිද්ධිය වෙන වෙලාවේ මේ මොහොතේදී දැන් නිදර්ශනය කරන්නේ කොහොමද? කියන දේ. ඒතර අපිට යන්න වෙනවා ආයේ සතිපට්ඨානෙ මොකද්ද කියන්නේ? ආයනපස්සන. කායනපස්සනයි දැන් මම බැලුවොත් අපිට මල් වාස්සක තිබුණොත් ඔක බහිද්ද රූපයක් ඒ ක්ෂණය. ඒක බහිද්ද ඉති බහිද්දාවා කාය කාණ
පින්දාන්න පුළුවන් මොකද?
මේක දුක් නෙමෙයි මේ. අධිකාරක ගරජ් එකේ මේ රෙන්ට් එකට ගත්ත එකක් තියෙන්නේ.
ඒක හොඳයි.
ගරජ් එකේ කාර්යක.
මේ රයිමත් ඒ කාර්යය නම් දැන් දිගරින් දන්නේ. ඒ දිගරින්
දන්නේ. නෑ මේ මේක පොඩි එකක්. පොඩි කියන්නේ නිකන් මරුටි.
ඒකවල දැන් ඒ කාරණා
ඒ කාරණාව දැන්
මට වැටහීම හැටියට දැන් මේ හැම එකක්ම එන්න වෙලා තියෙන උන අර නිරෝධයේ දැකීම.
නිරෝධේ දැක්කේ නැත්නම් පළවෙනි දේ. ඒකෙන් ඒකත් වෙනු ක්ලියර් කරමුකෝ. නිරෝධේ දැක්කේ නැත්නම් අපි දුක දැකලත් නැහැ, සමුදය දැකලත් නැහැ, මාර්ගය දැකලත් නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇවිල්ලා නැහැ. එකක් අඩුවෙන් සම්මාදිට්ඨිය එන්න බෑනේ. සම්මාදිට්ඨිය ඔය හතරම තියෙන්නේ බෑ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. හරි. දැන් අර ඇති වෙලා නැති වෙලා දැකීම තුල ඕක නැහැ කියන එක දැන් පැහැදිලිනේ නේ. දැන් අපිට හොයා ගන්න ඕන ඒක දකින්න මොකද්ද කරන්නේ? ඒ මොකද්ද කියන එකේ දැන් අන්න දැන් සතිපට්ඨානේ ගත්තහම මොකද්ද කියන්නේ? අච්චත්තරි බහිද්ධාරි සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා නේද? කායස්මින් හරි වේදනාස්මින් හරි සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. නැතෙන්ද තමයි එන්නේ. කොට වර්තමාන සිද්ධිය අපිට කරන්න වැඩක් දීලා තියෙනවා. සිතච්චුප්පන්න ධර්මතාවේ මොකද්ද කරන්න ඕන? සමුදේ බලනවා. සමුදේ බලනවා කියන්නේ මොකද්ද? හටගත් එක කොහොමද කියලා බලන්න. නේද? වර්තමාන සිද්ධියක් තියෙනවා නම් ඔක හටගත් එක කොහොමද? සමුදේ මොකද්ද? ලබන එතකොට දැන් අපි කරන ඒවා පැත්තක තියලා මේක හිතන්නේ ධර්මයෙන් සමුදේ බලන්න කියනවා. දැන් හටගත්තේ කොහොමද කියලා බලන්න. දැන් හටගත්තේ කොහොමද කියලා දැක්කොත් මොකද්ද එන අවබෝධය? සමුදේ නිසයි ඵලය. සමුදේ දැක්කොත් එහෙම හඳුරගත්තොත් අපිට නුවණක් එනවා. මේ සමුදේ හින්දානේ ඔය ඵලය. මේ ටිකල්ලි මේ වෙයි කියන එක තේරෙයි. තව පැත්තකින් කිව්වොත් ඕක සකස් වුණ එක හේතුපත්යෙන් සකස් වුණ සංකත ධර්මයක් කියන එක පේනවා.
සකස්
වීම පේනවා සමුදේ දැක්කොත්. සමුදේ දැක්කේ නැත්නම් සකස් වීම පේන්නේ නැහැ. ඵලය විතරනේ පේන්නේ.
සමුදේම සකස් වීම දැකේ මේකේ මූලද?
මේ හේතු නිසයි මේක සකස් වුණේ කියන එක පේනවා. දෙක එකට. හැබැයි සමුදේ දැක්කේ නැත්නම් ඔය අවබෝධයෙන් නැහැ. ඒක සම්බුදේ බැලීමේ වෙන වටිනකම. මේක සංකත ධර්මයක්. සකස් වුණ එකක් කියන එක නුවණයි.
සකස් වීම අහුවෙන්නේ සම්බුදේ අහුනොත් විතරයි.
සම්බුදේ අහුනොත් විතරයි. සම්බුදේ නැතුව අපි කටපාඩමින් කිව්වට හරියන්නේ නැහැ. ඔබ සකස් වුණා කියලා. හේතු ඇතුව කියන්නේ මේ සකස් වුණා කියලා. ඒකට තමයි මේ සම්බුදේ බලන්න කියන්නේ. හරි සම්බුදේ ධම්මානුගස්සී වෙන්න. වර්තමාන සිද්ධි. සම්බුදේ දැක්කොත් අන්න වර්ත ඒ සිද්ධිය සකස් වුණ එකක් නේ කියලා පේනවා. හේතු නිසායි හටගත්තේ කියලා. හරි. ඒක එක අවබෝධය. ඒ කියන්නේ ඔබ සංකතයි කියන අවබෝධය. සකස් වීම නැත්නම් සංඛාරයක් කියන. හරි. දෙවෙනි එක තමයි සමුදේ දැකීම තුල සමුදේ නිසායි මේක. මේ ඇති කල්ලි මේ වෙයි. නැත්නම් සමුදේ යෙදුන් නැත්තම් ඕක හටගන්න බෑ කියන නුවණක් එනවා. මොන පටිච්ච සමුප්පන්න බව කියනවා. සංකතයි පටිච්ච සම්පන්න ධර්මතා දෙකක් තියෙනවා මේ සමුදේ බැලීම තුළ. හරියට බැලුවොත් සමුදේ හරියට බැලුවා. ඒ අවබෝධ දෙක එනවා. සංකත කියන බවත් එක පටිච්ච සම්පන්න බව. දැන් ඔය දෙක දැක්කට කොහොමද දැන් දුක මොකක්ද? එන්න ඕනනේ දුක්ඛේ ඥානං සමුදය ඥානං ඒකත්තත් එන්න ඕනේ. මේක මේක හින්දා හටගත්ත බව දකින්න. ඔක නැත්තම් නැහැ කියලා දකින්න. මොකද්ද දුක්ඛේ ඥානං කියන්නේ? හිතන්න බෑ.
දුක්ඛේ කියන්නේ සකස් වීම. සකස් වුණ සකස් වෙන
සකස් වීම නේ කියන්නේ මේ නිමිත්තකෝ සකස් වුණු කාරණා. අපි කෑම එකක් හදනවා තේ එකක් හදනවා.
සකස් වීමනේ දුකින්
මිදීමේ කොට සකස් වීමනේ දුක්. ඇයි සකස් වීම දුකයි කියන්නේ කියලා මම අහන්නේ. සකස් වුණා කියලා දැන්
පේනවනේ.
ඒක දුකයි කියන්නේ.
සකස් වුණා.
දැන් ඔවා පූජා කරන්න ලස්සන මල්වට්ටිය හදනවා. සකස් කරනවනේ. දැන් ඒක දුකයි.
ඒක
සකස් වීමයි මේකයි දෙකක් නෙමෙයි එකයි. ඒකයි මං අහන්නේ. අම්බ ඔතන හොයන්නේ. සකස් වුණා හින්දා දුකයි කියලා බේරෙන්න බෑ. ඒකයි මම කියන්න හදන්නේ. එහෙමනම් හැම සකස් වීමම දුක වෙන්නවා. දැන් එහෙම කියන්න බෑ. සමහර සකස් වීම අපිට හොඳයි. සමහර සකස් වීම දුකයි. එහෙනම් ඒ එතන දුක්ඛේ ඥානන් තියෙනවා. ඔව්
මේක අර ලෝකෝත් මේකේ සංකාරයේ සකස් වීම කියන කාරණාව නෙමෙයි සකස් වෙච්ච ලෝකේ කාරණාව නෙමෙයි මේ සංකාර සකස් වීම නෙමෙයි මෙතන මේ දුක්ඛ සකස් වීම නෙමෙයි ලෝකයේ සිදුවීමක් නෙමෙයි මෙතන එකට එක හංගන්න බැහැ
නේද මොකද්ද දුක සකස් වීම කියන්නේ මට ඔතන දුකක් තියෙන්නේ කියන්නකෝ බලන්න
දුක සකස් වීම කියන්නේ සංකාරයක් හැටියට අවිද්‍යාවෙන් දෙයක් සකස් වෙනවා නේද රූප වේදනා සංඥා සංකාරයක් හැටියට දෙයක් යමක් සකස් වෙනවා නම් අවිද්‍යාව නිසාමයි ඒ අවිද්‍යාව නිසාම සකස් වෙච්ච දේ තමයි දුක සකස් වීමත් තමයි දුක කියන්නේ
ඇයි දුක
සකස් නොවීම තමයි නිවන කියන්නේ දුකේ නිවීම ඔක්කොම සකස් නොවීම නම් සකස් වෙච්ච හැම දෙයක්ම දුක
අයි අපි තර්කෙන්නේ
කියන්නේ ඇත්තටම යථාර්ථයෙන් කියන දෙයක් නෙමෙයි අපි මේක අල්ලගෙන තියෙන්නේ මේක වල් ටික ඒක ඇත්තටම ඉදියේ තියෙන දෙයක්ත් නෙමෙයි මේක නැති දෙයක් කියනවා කියලා
කියනවා
සකස් වෙන්නේ අවිද්‍යාව නිසාම ඉතින් අවිද්‍යාවේදී දෙයක් සකස් වුණා නම් ඒ සකස් වීමම තමයි දුක
අවිද්‍යාව නිසා දෙයක් සකස් වුණා නම් ඒක දුක. දැන් ඔන්න ඒ පොයින්ට් එකට එන්නේ. ඒක තමයි. දැන් අපි පැත්තක තියෙන අවිද්‍යාව නිසා දෙයක් සකස් වුණා නම් දුකයි. හැබැයි දැන් අපි සමුදය බැලීම තුල අපිට පෙනුනේ සමුදයක් තියෙනවා. එතකොට මේ සමුදය නිසා සකස් වුණා කියලා පෙන්වනවා. ඒ නිසා සංකත බව පෙන්වුණා. පටිච්ච සමුප්පන්න බවත් තියෙනවා. මේ ඇතිකල්ලි මේවේ කියන්නේ.
මේ සමුදය තුලමයි නේද අවිද්‍යාව කියලා
තියෙන්නේ. ඒ පොයින්ට් එක වැදගත්. දැන් සමුදය බැලුවට මදි සමුදය අපිට අහුවෙන්න ඕන අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව කියන එකට යනකම් සමුදයට යනවා දැන් අපි හිතමු දැන් සමුදය සාමාන්‍ය ධර්මයේ වචනේ නොදා මම කතා කරන්නේ මට දැන් මෙතෙන්දී අපි හිතමු දැන් පටිච්ච සමුප්පාදයේ අදාහරියට දුක ඇති වෙන්නේ මොකද ජාතිපච්චය මේ ජාමරණිකෙන් ජාතිය නිසායි දුක. එතන අපි ගත්තොත් අපිට සමුදයක් තේිනවා. ජාතිය නිසායි දුක. ජාතිය මොකක්ද ඇහුවොත් මොකද? උපාදාන භව නිසා ජාතිය. භවපච්චය ජාතිය. එතනත් තේනවා සමුදය. හා භවපච්චය ජාතිය. භව නැත්තම් ජාතිය වෙන්නේ බෑ. දැන් ඔතන සමුදේ දැක්කහම අපිට පේනවා සංකත බවත් තේනවා පටිච්ච සමුප්පන්න බවත් තේනවා. හැබැයි ওই දෙකට අහු නොවන දේ තමයි දුක කියන්නේ. තේරෙනවා. ඒකයි මම අහුවේ සංකත බවත් හරි පටිච්ච සමුප්පන්න බවත් කො දුක. දුක කියන්නේ අවබෝධ කරන්න නම් එන්න ඕන ඔතන අවිද්‍යාව සමුදේ වෙන තාක් අපිට සමුදේ හොයාගෙන යන්න ඕන.
ඔව් එතන
අර මුල හරියේ නැවතුණාට
මෙහෙම වෙන්නේ නැද්ද අපි දැන් ඔය පටිච්ච සමුප්පාදය වැලක් හැටියට අරන් ඔය කෙරවල් දෙකක් කියන අදහසින් ගත්තට ඕක වැලක් නෙමෙයිනේ ඕක එකට කාරණාවන්නේ අවිද්‍යාව නිසාම තමයි බව. අවිද්‍යාව නිසාම තමයි දුක. අවිද්‍යාව නිසාම තමයි ජාති කියන මේ ඔක්කොම එකට තියෙනවා නම් ඒ අවබෝධය ඉන්නවා නම් අවිද්‍යාව
ඒක තමයි මම මේ කියන්න හදන්නේ. දැන් එතෙන්ට යන්නේ නැතුව. ඔව්. ලහරියේ සමුදයක් දැක්කට සංකත බවත් වෙනවා, පටිච්ච සමුප්පන්න බවත් වෙනවා, හැබැයි දුක තේරෙනවා. දුක තේින්න නම් මෙතන අවිද්‍යාව තියෙනවා කියන එකට එන්න වෙනවා. මොකද
අවිද්‍යාවේ යෙදුමම දකින්න ඕනේ.
දැන් අවිද්‍යාවෙන් සකස් කළා නම් දුකයි කියන්නේ. එහෙනම් අවිද්‍යාව බව දැක්කොත් විතරයි දුක කියන ඥානයක් එන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ කටපාඩමේ. මොකද සකස් වුණා හින්දා දුකයි.
අවිද්‍යාව තියනවා කියන කාරණාව නිසාමයි ඒක සමුදය හැටියට දකින්නේ. මොකද සමුදයක් හම්බ වෙන්නේ නැහැ අවිද්‍යාව වෙන එකක්.
නැහැ. ඊට කලින් සමුදය හම්බ වෙනවා. කරි හොවද්දී අපිට හේතුව අවිද්‍යාවට යන්න කලින් සමුදය ගොඩක් හම්බ වෙනවා. ගැඹුරටම ගිය කෙනාට විතරයි ඒ හේතුෙත් ඒ හේතුව හොයාගෙන ඔහොමම ගිහිල්ලා විද්‍යාව දක්වා ගියොත් විතරයි අවිද්‍යාව.
සමුදය කියන කාරණාව, සමුදය කියන එක අවිද්‍යාව ආර්ය සත්‍යයක් හැටියට දුක හම්බ වෙන්නේ අනිත්‍ය කියන එක වැටහිච්ච කෙනෙක් නේ. ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තොත් නේ. එතකොට
අනිත්‍ය ඒක තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. අනිත්‍ය කියන එක මොකක්ද?
ඒ දෙක නිකුත් සමුදයක් හම්බ වෙන්නේ කියන එකට හැදෙන්නේ.
මේ සමුදය කියන්නේ හටගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද කිව්වහම ඕන තරම් හේතු කියන්න පුළුවන්.
අන්න
ඒක තමයි මම මේ අඩුව පෙන්නන්නේ. දැන් කෙනෙක් ඇහුවොත් හරි මම සමුදය දැක්කා. ඉතින් සමුදය හින්දා තමයි සකස් වෙන්නේ. හේතු නැතුව මොකුත් සකස් වෙන්නේ නැහැ. හැබැයි ඕකේ මට දුකක් දැනෙන්නේ. තේරෙනවද? මම නිකන් උදාහරණයක් ගත්තේ මල්වට්ටිය හැදුවා. ඕකේ අපිට සමුදයක් හොයන්න පුළුවන්. මේ මල් ටිකක් දෙනවා. මම මෙහෙම එක එක විදිහේ සමුදය හොයන්න පුළුවන්. සමුදය කියන්නේ හටගත්තේ කොහොමද? හේතු ටික. හරි? ඒ හේතු වල අවිද්‍යාව දක්වා නුවණක් තිබුණ නැත්තම් දුක්ඛේ ඥානං එන්න තරම් ඒ දැක්ම මදි.
දුක්ඛාර
සත්‍ය නෙමෙයි. ඒක ඒසේ හේතුන් ගිය දැකලා තියෙන. දුක්ඛාර සත්‍ය නෙමෙයි. ඒ නිසා තමයි මම ඇහුවේ. හරි සකස් වෙනවා තමයි.
දුකමගත.
උත්තර නෑ.
අවිද්‍යාව.
එතකොට අපි අර කටපාඩමින් කිව්වට හරියන්නේ නෑ. සකස් වුණා හින්දා දුකයි කියලා. එහෙම නෙමෙයි. ඒ දකින්න දෙයක්. ඒ දකින්න දේ තමයි ඒ සකස් වීමේ අවිද්‍යාව තමයි. මොඩකමට හැදුවා නම් ඒක දුකයි කියලා අපිට නුවණක් තියෙනවා. එහෙම නැතුව හැදුවොත් දුකයි කියන්න බෑ.
මම කියන්නේ මොලේ ඉඳලාම මට නම් තේරෙන්නේ අර අවිද්‍යාව සම්බන්ධවම තමයි අර සකස් වීම කියන කාරණාව කියන එක මගේ විග්‍රහයට උඩ මම අත්දැකීමේ දකින්නගත්තේ නෑ.
ඒක වෙන්න පුළුවන්. මම කියන්නේ දැන් මේ අඩුව තියෙන්නේ දැන් ඔක වාකිවන් පැත්තටද අනිත්‍ය නම් දුක කියලා. මම ප්‍රශ්න කරනවා ඒ අනිත්‍ය නම් දුක. තව උත්තර දෙන්න. දැන් අවබෝධය තියනවා නම් උත්තර දෙන්න පුළුවන්. ඒක බුද්ධ වචනයන්නේ. යද නිච්ඡන් සංදුක්ඛන් කියන්නේ. ඒක අපි පොතේ තියන කියලා තියනවා අනිත්‍ය නිසා දුකයි ඒ හින්දා දුකයි කියලා හරියන්නේ නැහැ නේ. ඒක උත්තරවල තේනවා හොඳටම. නන්දකෝ ආදකේ කියනවානේ ඇයි ඇයි අනිත්‍ය නම් දුක කියන්නේ. ඒක මේක සම්‍යක් ප්‍රඥාවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකලමයි මෙහෙම කියන්නේ කියලා උත්තර දෙනවා දෙවෙනි සැරේ අහන. නිකන් නෙවේ. එතකොට මේ කතාවම කෙනෙක් අනිත්‍ය නම් දුකයි කියන එක අහනවා කෙනෙක් කිසිම පදයක් ලබන්නේ. තව කෙනෙක් ඕක අහලා සෝවාන් වෙනවා. තව කෙනෙක් රහත් වෙනවා. ඇයි මේ වෙනස? නැසගීර්මේ අවබෝධයක් කියලා නේද? වචන ටිකක් විතරයි ඉහිලා තියෙන සමහරක් ඇයි? ඔව්. ඒක තමයි අපිත් අද ඉන්නේ. කරදරෙන් කියන අනිත්‍ය නම් දුකයි. ඒක ප්‍රශ්න කරන්නේ නෑ. මේ අනිත්‍ය නම් දුක. මේක හොයන්න ඕන. මේ සෙවිමේදී හොයාගෙන හොයාගෙන ගියාම නිකන් වෙනස් වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා තමයි ඔබේ දුක. පෙන්නන්න බෑ. මේක අපි නිකන් කටපාඩමෙන් අරගෙන මිස. දුකයි කියන එකක් පෙන්නන්න බෑ. ඒක පෙන්නන්න පුළුවන් වෙන්නේ අර කිව්වා වගේ. මම ඒක ඒක මොකද්ද ඔතනදී? ඒකට අපල කිව්වේ
අර පුළුවන් නම් තමයි ඒක වැටහෙන්නේ.
පෙන්නන්න පුළුවන් නම් තමයි වැටහෙන්නේ. එහෙම නැතුව ඔය කොච්චර කිව්වත් අනිත් ඒ දුකයි කියලා කී කියා හිටියට හරියන්නේ නැහැ. වැටහෙන්නේ. එතකොට ආර්ය සත්‍ය කියන්නේ ඒවා ප්‍රඥාවට ගෝචර වෙන දේවල් මිසක් මේ අපිට දැනෙන මට්ටමක් නෙවෙයි. ෆිසිකලි දැනෙන මේ කායික හරි මානසික හරි දැනෙන මට්ටම නෙවෙයි. එතනින් එහාට කායික දැනෙන එකයි මානසික දැනෙන එකයි තමයි අර මුලින් කියන දුක. දුක්ඛ දුක්ඛයි විපරිණාම. සාමාන්‍ය කෙනෙකුට දැනෙන ලෝකෙටයි පැහැදිලි කිව්වේ. මේ සංඛාර දුක්ඛය කියන එක එහෙම පැහැදිලි කරන්න බෑ. මේ සංඛාර දුක්ඛය මේ ඇඟට දැනෙන්නේ නැහැ, මනසට දැනෙන්නේ නැහැ. මේක ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට විතරයි. ආද සත්‍යයි මේක රැකගන්න ඕනසෝ විරු දහමක්. බුදු කෙනෙකුට විතරයි මේක පෙන්වන්න පුළුවන්. තැනදී සංඛාර දුක්ඛය කියන එක දැන් සංඛාර බව දකින්නවා. හැබැයි ඒ දුක බව දකින්න. එහෙම අර මුලින් කියන්නේ සමුදය බැලීම පටන් ගැනීමනේ සතිපට්ඨාන. සමුදය බැලීම තුල පළවෙනි නුවණ තමයි ඔබ සංඛාරයක් බව දැනගන්න. දෙවෙනි එක තමයි තව ටිකක් බලන කෙනාට සමුදය නැත්තම් ඔබ හට ගන්න බෑ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න. මස්මින් සති ධම්මෝති මස්මින් අසති ධම්මෝති. හැබැයි ඔය හැම එකේම තියෙනව නේද සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාප්‍රත්‍ය. මේ අවිද්‍යාප්‍රත්‍යෙන් කියන එක දැක්ක කෙනාට තමයි දුකයි කියලා කියන්න පුළුවන්. එතනින් මෙහා ඔබ දුකයි කියන්න බෑ.
මේ
කටින අදලු
අවිද්‍යාපත්‍ය
තියෙනවා නම් සකස් වෙනවාමයි සකස් වෙන්නේ පටිච්චසමුප්පාදනය
පටිච්චසමුප්පාදන
බව. ඒ සකස් වුණයි දුකම. දුකම. මොහට
ගත්තේ
ඒ සතුට ලෝකෙදයි තිබෙන්නේ. ඒ වුණාට අවිද්‍යාවෙන් හදපු හිඳ ඔබ දුකයි. මෝඩ ගමට හදපු හිඳ දුකයි. කියන තැනට එන්න.
ඔබ ගැන තමයි අර වේලිය ප්‍රශ්නය ඇහුවා. මම ප්‍රශ්න අහන්නේ මේ පොඩි ඉංග්‍රීසි වල හරි කොහේ හරි ඉන්නේ වේලිය මේ රවිමත්තරය කණ්ඩායම තියෙනවා මම හිතන්නේ. එයා අහනවා මේ ආමුදෝයේ සංදේ නෝවැල් කියුවාම දැන් අවිද්‍යාවෙන් මේක දුක සකස් වෙන හැටි දුක ප්‍රත්‍ය හේතු වෙලා මේ සංකාර දුක්ඛ සකස් වෙන හැටි අවිද්‍යාව හේතු වෙන සකස් වෙන හැටි දකිනවා. නමුත් සකස් නිච්ච දුක සෝමනස්ස වේදනාවක් නම් ඒක කොහොමද එයා දරාගන්නේ කියලා සාමුදුරගෙන
නෑ. ඔතන ප්‍රශ්නේ පවිත්‍ර මන් දකින්නේ සංකාර දුක්ඛය කියලා කියන එකයි. සංකාර දුක්ඛේ වචනේ පාඩම් කරගෙන කියනවා මිස දුක අවබෝධකෙ නෙවෙයි. අහලා තියෙනවා සංකාර දුක අනිත්‍ය දුකයි කියලා අහලා තියෙනා වගේ සංකාර දුක්ඛේ දැන් පාඩම් කරගෙන දුක්ඛ දුක්ඛ විපරිණාම දුක සංකාර සංකාර දුක්ඛේ මේ සංකාරයන් නම් දුකයි. ඕක කටපාඩමක් දැනුමක් මිස දැක්මක් නෙවෙයි. දැක්ම කියන්නේ ඔය හැම වචනෙම තමන්ගේ පැත්තෙන් ඒක හොයන්න තියෙනවා.
ඒක දැක්මක් වුණාත් ඒක දැක්කොත් තමයි ඊට පස්සේ භුක්තියක් නැහැ තාම
තාම ඔය සත්‍ය ඥානය ගැන මේ කතා කරන්නේ. මේ ඥාන. ඔව්.
දැන් සත්‍ය ඥානය ඒක
තමයි කෘත්‍ය පටන් ගත්තේ නෑ. මොකද මේක තේරුම් ගත්තේ නැත්නම් කෘත්‍ය කරන්න බෑ. සම්මාදිට්ඨිය නැත්නම් කෘත්‍ය නෑ. සම්මාදිට්ඨියේ දුක්ඛේ ඥානං අනිවාර්යයි. ඉස්සෙල්ලම කියේ නිරෝධේ ඥානං අනිවාර්යයි. ඒ එකක් හරි අඩු වුණොත් ඔය හතරම නැහැ. මොකක්ද වෙයි තේරුම් ගන්න. කක හරි අඩුවක් තියෙනවා නම් හතරම නැහැ. එතකොට මේ තමන් ගැනම බලන්න මේ කියන්නේ දහමට කරලා. දැන් අපි හිතනවා මේව දන්නවා මට මේක තියෙනවා කියලා. එහෙනම් මේ දහමට කරලා බලන්න. ඒක දහමට පැහැදිලිව තියෙන එකක් නේ. මේ ඥාන හතර එකට ඇති වෙනවා. එකක් තිබිලා අනිත් එක නැතුව තියෙන්න බෑ කියන එක. මේක පැහැදිලි සූත්‍රවල තියෙනවා. ඊමකට ඔය කියපු එක දැන් මට ගැළපීලා පෙන්නේ. ඇයි බුදුහාමුදුරෝ මේ එකක් සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගය කියන්නේ. ඒකායන මාර්ගය කියුවම වෙන මාර්ගය තියෙන්න බෑ. එහෙමනම් මේ මාර්ගය තියෙන්න ඕන අරිෂ්ඨාංගික මාර්ගය තියෙන්න ඕන සම්මාදිට්ඨිය තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය තියෙන්න ඕන පටිච්චසමුප්පාදය තියෙන්න ඕන. ඒවා වෙන වෙනම මේ වෙන කතන්දර නෙවෙයි. කායන මාර්ගය වැඩි දෙයක් තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ සතිපට්ඨානේ පටන් ගන්න කියන්නේ හැමතිස්සම සමුදේ. සමුදේ ධර්මානුකස්සී වෙන එකෙන් තමයි සතිපට්ඨාන භාවනාව පටන් ගන්න. එතෙන්ට කලින් තියෙන්නේ විස්තර කිරීම විතරයි. හරි. එහෙනම් මේ සමුදේ බැලීම පටන් ගැනීම තුළ අනිවාර්යෙන් මාර්ගය වැඩෙන්න ඕනේ. මාර්ගය වැඩෙනවා කියන්නේ සම්මාදිට්ඨිය තියෙන්න ඕන, ලෝකෝත්තර දර්ශනේ තියෙන්න ඕන, පටිච්චසමුප්පන්න බව දකින්න ඕන, ඔක්කොම එතන තියෙනවා. චතුරාර්ය සත්‍ය තියෙනවා. එතකොට ඒකේ ඊළඟට දැන් කම්ම සමුදය බැලුවටම තරමක් තමට යන්නේ. මොකද අපිට අවිද්‍යාවෙන් මෙහා තියෙන උඩ තියෙන සමුදය අහුවෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් දැන් අපි කරන භාවනාව දැන් ශරීරයේ සමුදය බැලුවොත් 23 පිළිලා කියන්න පුළුවන්. ඒ ස්වාමීයදත් මේවා නිසයි ශරීරය. ඒක වැරදි නෑ. නේද? මේවා නිසයි මේ ඵලය. කෙනෙකුට ඒ මට්ටමට දකින්න පුළුවන්. හැබැයි ඒ දකින මට්ටමේ දැන් අනිත් පැත්තට විමසන්න ඕන එතන චතුරාර්ය සත්‍ය තියෙනවා. රවට ගලපන්න. ඒ ගැළපීමේදී තමයි අහුවෙන්නේ ඔන්න හරි සකස් වුණ බව සමුදේකුත් බලලා තියෙනවා. මේ නිසා මේ හටගත්ත බවක් දන්න ඕව නැත්නම් මේක නැහැ කියන එකක් දන්න. ඒක ඔතන දුක මොකක්ද කියන එක ප්‍රශ්න කරන්නේ. දුක මොකද්ද සමුදේ මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද ප්‍රශ්න කරන්නේ. එතෙන්දී අපිට විද්‍යාව කියන එක අහුවෙන්නේ නැත්තම් එතකොට දුක කියන මේ චතුරාර්ය සත්‍ය අහුවෙන්න බෑ. ආර්ය සත්‍ය මත ලෝකෙටයි දිමට්ටමින් පැහැදිලි කරයි. මේ නිසා දුක කරවම මේ. හැබැයි ආර්ය දර්ශනයක් පැත්තෙන් පැහැදිලි කරන්න නම් සමුදය කියන එක හොයාගෙන හොයාගෙන යන්න වෙනවා විද්‍යාව දක්වා. ඒ නිසා තමයි අර දුකෙන් පටන් අරන් ලෝකෙ එන්නේ අවිද්‍යාවට එන කම මේ ප්‍රතිසම්පාද. විස්තර කරගන්න. මොකද එතෙන්ට එනකන් ටිකෙන් ටික හරි මේ අවබෝධය ගේන්නේ. ඒ අන්න දැන් අවිද්‍යාව මට්ටමට ගියොත් තමයි අර නිරෝධය කියන එක සාක්ෂාත් වෙන්නේ. ඒක පේනවානේ සාක්ෂාත් වෙන්නේ. ඒ මොඩගම තියනකන් ඒක තියෙන. අවිද්‍යාව තියනකන් ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි. වතුරේ බල්ලගෙන් තමයි ගන්න එක තීරණය කරන්න. මොකද මොඩගම තියනකන් විතරයි වතුරේ බල්ලගෙන කතා කරන්න පුළුවන්. මොඩගමෙන් තොරව කතා කරන්න බෑ. ඇයි? හටගන්නේ. හටගන්නේ කියන්නේ නිරෝධ. නිරෝධ ධර්මයක් මොඩකම මත උපද්දගෙන. අවිද්‍යාව මත උපද්දගෙනයි මේ පරිහරණය. නිරෝධ ධර්මයක් මොඩකම මත උපද්දවා කියනකොට අපේ චතුරාර්ය සත්‍ය උතන තියෙනවා. ඒක නිරෝධ කියන එක කොහොමද තියෙන්නේ? කර මොඩකම මත උපද්දගෙන කියනකොට දුකයි සමුදයයි එතන තියෙනවා. එහෙනම් අතෙන්ට යන්න මොකද්ද කරන්න ඕනේ? කියන මාර්ගෙ වෙන පැත්තකින් තියෙනවා. ඒ ධර්මතා හතර දැක්ම තුල තමයි මාර්ගය ඇත්තටම පටන් ගන්න පුළුවන්. ලෝකෝත්තර
සෝවාන්
ධර්ම නැහැ. ඇත්තට මං හදිස්සි වෙන්නේ
නැහැ.
මාර්ගය මොකද්ද නැද්ද කියලා
තේරෙන්නේ.
මගේ මං ඔතන සෝවාන් ධර්ම දාන්න මං හදිස්සි වෙන්නේ නැහැ. ඒක කැමති නම් දාගන්න නැත්නම් මං කියන්නේ මාර්ගය පටන් ගන්න නම් මෙතෙන්ට එන්න. ඔතෙන්ට ආවේ නැත්නම් මාර්ගය පටන් ගන්න බෑ කියන්නේ. තන්දි තමයි හරියටම මාර්ගේ නොවන එකයි වෙන්නේ. මෙන්න මේ කරන දෙයින් මේ අවබෝධය එනවද කියන තැනට. නිරෝධේ සාක්ෂාත් වෙන චතුරාර්ය සත්‍ය මෙතන තියනද පටිච්ච සම්පන්න බව මෙතන තියෙනවා.
ඒක ඒකවල ඒ කියන්නේ නොසෙල්වෙන අවබෝධයකටපත් වීමක් දෙතන. ස්වභාවය ගැන එහෙම නැත්නම් ඒකත් දැකීමක් විතරයි.
නොසෙල්වෙන අවබෝධයකට එන්න.
ඒකට මොනවද සෝවාන් කියන කාරණාව?
ඒක කැමති නම් දාගන්න. ඒක.
ඒකට කැමති නැති කෙනෙක් මේ ධර්මත්
ඔය ප්‍රශ්නේ නැති වෙනවා ඔය අවබෝධය එනකොට ඒක.
ඒක හරි. ඒකම පිළිගන්න. මොකද සෝවාන් කියන්නේ කෙනෙක් අඳුන්වාම කියන තුලම කෙනෙක් ඉන්න නිසා.
ඔය සෝවාන් කම දැනුමකින් කියන එක. එහෙම කම් නෙවෙයි. ආයේ දහමට ගලපෑමක් නේ අපි කරන්නේ. විතර්කෙට නිකන්. ඊට වඩා වෙනස් දෙයක්. ඒකයි මම මේක දැනට පැත්තකින් තියන්න. මෙතන පැහැදිලි කරගන්න ඕන මේ මාර්ගේ පටන් ගන්නෙ මෙතනින්. සත්‍යඥාන. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය නැත්තම් සම්මාදිට්ඨිය නෑ. සම්මාදිට්ඨිය නැත්තම් මාර්ගය. මාර්ගය නැත්තම් ඵල කොහොමත් එන්න බෑනේ. ඒතර මාර්ගයට වැටෙන්න නම් එන්න මෙතන නිරවුල් වෙන්න. විශේෂයෙන් දුකයි කියන එක. දැන් දුක් මම ඉස්සරහින් හැබැයි අවුරුදු 10කට 15කට කලින් ඉඳන් මං කීතියා හිටිය අපිට දුක්ඛේ ඥානක් නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. වෙන මොකුත් නෑ. මට දීුණ ප්‍රශ්නේ ඒක. දුක්ඛේ ඥානක් නැතුව වෙන මොකුත් කරාට මේක හරියන වැඩක් නෙවෙයි. අපි ඔය වචන පාඩම් කර කර ඉන්නවා. මාර්ගය කියලාත් වඩනවා. ඒ පාඩම් කිරීමම විතරක් නෙමෙයි ආනාපාන සතිය වඩයි භාවනා කරයි වත්තේ කරයි සිද්ධිය සතිය පිහිට දුක්ඛ අඥානන් තුල සිදු වෙන්නේ එහෙමනම් ආරේෂ්ඨාංගික මාර්ගේ නැහැ. ඒව කොච්චර කරලා හොවන්න උනා කියලා හිතාගත්තට වැඩ නැහැ.
මාර්ගය දැක්කයි
කියලා හිතන මම ඉන්නවා සක්කාය දිට්ඨිය කඩපු මම ඉන්නවා කියලා තර්කෙන් දාගන්නවා. ඔතන හරි හරි භයානකයි. භයානක කියන්නේ අපරාධ
බලද්දී
හිතන තාක්කල් සක්කාය දිට්ඨිය කැඩිලා ඒක ඉතින් දැනට ඔක තර්ක කළාට කමන්නේ. හැබැයි ඒකෙන් දාගන්න එපා අරක.
ඒක ඇඟට ගන්න
එපා. ඔව්. පරි 12 කාලේ ඉගෙන හරියට දෙහෙ පිටත් වෙන්න ඕන.